හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. දැන් මේ වෙලාවේදී අපිට තිබෙන්නේ මේ පිඟුතුන් ඉදිරිපත් කරලා තිබෙන යම් යම් ගැටලු ප්‍රශ්න වලට ධර්මයෙන් උත්තර සොයා ගැනීමයි. මහත්යාමට මේ උණු වතුර ගන්න පුළුවන්. ප්‍රශ්න ඒ තරම්ම නැති බවක් තමයි පේන්නේ. මේකේ ලයිට්ස් අවශ්‍ය නැති වෙයි නේද? හොඳයි. එහෙනම් දැනට ඉදිරිපත් වෙලා තිබෙන ගැටලු කීපයකුත් निराකරණය කරගෙන අපි තව පොඩි කරුණු ටිකක් මතක් කරන්නම්. මේ භාවනා වැඩසටහන් ප්‍රයෝජනවත් වන ආකාරයෙන් පළවෙනි කාරණය තමයි මේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ මේ විදිහටයි දක්වලා තිබෙන්නේ. ආනාපාන සති භාවනාවේදී මට නාසිකාග්‍රයේ සිත පිහිටුවා ගැනීම අමාරුයි. හුස්ම දැනෙන්නේ නැහැ. සමහර විට කටින් හුස්ම ගැනීමට වෙනවා. නින්දත් යනවා. හුඟක් විට මම කරන්නේ උදරේ පිම්බීම හැකිලිම වෙත සතිය පිහිටුවීමයි. මේටත් බොහෝ විට ගණන් කිරීම යොදා ගන්නවා. හිත පිට යන විටින් විට අමාරුවෙන් නාසයේ අග දැනෙන හුස්මට හිත තියාගන්න උත්සාහ කරනවා. විටින් විට අමාරුවෙන් නාසය අග දැනෙන හුස්මට හිත තියාගන්න උත්සාහ කරනවා. උත්සාහවත් වෙනවා. උදරේ පිම්බීම හැකිලීම බැල්ම වර්ධක්ත කියන එක තමයි එකේ තියෙන්නේ. කායානුපස්සන සතිපට්ඨානේට අනුව ශරීරයේ කුමන ස්ථානයක කුමන ස්වરૂපයක් කායික වශයෙන් තිබෙන ධර්ම ස්වභාවයක් බැලුවත් ධර්මානුකූලව වරදක් වෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාව නම් අපි කරන්නේ සහ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි දේශනාවේ තිබෙන්නේම ආනාපාන සති භාවනාව නාසයෙන් පටන් ගැනීමයි. ඊළඟට නාසය දැනෙන්නේ නැහැ කියලා කිව්වනේ. නාසයේ හුස්ම ඇතුල් වීම පිටවීම දැනෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකට හේතුවක් තිබෙනවා. අපි හැම එක්කෙනාගේම නාසය පිහිටා තිබෙන්නේ එක ස්වરૂපයකට, එක විදියකට, එක හැඩයකට නෙවෙයි. සමහර අයගේ නාසය ඍජුයි, සමහර අයගේ නාසයේ තරමක් වකුටුයි, සමහර අයගේ තොල්වල වදිනවා, සමහර අයගේ නාසයේ අග කෙළවර වදිනවා, සමහර අයගේ නාසය විවෘත ස්වභාවයට තිබෙන නිසා කෙලින්ම මේ නාසය හැමතැනම දකුණු වෝල් එකේ හරි වම් වෝල් එකේ හරි වදිනවා. ඒක ආශ්වාස ප්‍රශ්වාස නැති බව නෙවෙයි, ඒ ස්ථාන හරිම සියුම් නිසායි සහ ඒ හැඩේ නිසායි එහෙම වෙන්නේ. ආනාපාන සති භාවනාව නම් කළ යුතු වන්නේ නාසිකාග්‍රය මත. හැබැයි ගණන් කිරීමත් එතෙන්ට තමයි තියෙන්නේ. උදරයේ පිම්බීම හැකිලීම විපස්සනාවට අනුව කරන ක්‍රමත් තියෙනවා. කායානුපස්සනාව යටතේ ඒක එහෙම වරදක් කියලා කියන්න බෑ. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතහ තථානං පජානාති කියලා බණපදයක් තිබෙනවා. යම් යම් ආකාරයකින් හැඩයකින් ස්වરૂපයකින් කය පිහිටුවාද ක්‍රියාත්මක වේද හැසිරේද ඒ ඒ ආකාරයෙන් සිහියෙන් බලනවා කියන එකට අනුව ඒ උදරයේ පිම්බීම හැකිලීම වැලීම වරදක් වෙන්නේ නැහැ. හැබැයි උත්සාහවත් විය යුතුයි. කටින් හුස්ම ගන්නේ නැතුව අස්වාස ප්‍රස්වාස නාසයෙන්ම ගන්න ස්වභාවය දැකීමේ ඒකට හේතුවක් තිබෙනවා. තවත් ඒ තමයි අපි හැම කෙනාගේම සිහිය වැඩෙන ක්‍රමයක් තිබෙනවා. සිහිය දියුණු වෙනවා කියලා කියන එකට. සිහිය නොදියුණු අවස්ථාවකදී අර වාගේ නාසයේ තිබෙන්නා වූ ස්වરૂපය පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හරියම ඒක ආස්වාස ප්‍රස්වාසවල අඩුවක් නෙවෙයි, ඒ තිබෙන ආස්වාසවල සියුම් ස්වභාවයේ දකින්ට තිබෙන සිහියේ සහ නුවණේ තිබෙන හිගාඩු පාඩුවයි. හැබැයි ඒකට මෙහෙම කරන්න පුළුවන්. තමන් ඕනෑකමින් හුසුම ගන්නකොට නාසයෙන් කටින් නෙවෙයි, නාසයෙන් හුසුම ගන්නකොට ඒ හුසුම රැල්ල නාසයේ වැදෙන හැපෙන ආකාරයේ පේනවාද දැනෙනවාද දකින්නවාද වටහා ගන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එහෙම වෙනවා නම් සියුම් එකත් පේනවා. එහෙනම් අඩුවකට තියෙන්නේ සිහිය පමණයි. උත්සාහවත් වෙන්න මේක කරන්න පුළුවන්. මේ ධර්මයේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඥානවන්තයාට මේ ධර්මය තිබෙන්නේ. එනිසා ඥානය අවදි කරගෙන හොඳට සිහිය පිහිටුවාගෙන වරින් වර ඕනෑකමින් හුස්ම අරගෙන හරි හරි විදිහට මතු කරගන්න ටික දවසක් කොහොම යනකොට ඒ නාසයේ හුස්ම රැල්ල එන හැටි වැදෙන හැටි යන හැටි හොඳට පේනවා. තවත් බොහෝ අවස්ථාවලදී අපි ඔය ප්‍රශ්නය අපින් අහලා තිබෙනවා. ඒ යෝගීනුත් වෙන භාවනා රිට්‍රීට්ස් වල උත්සාහයෙන් ඒ විදිහට කරගෙන යනකොට පස්සේ ඒගොල්ලන්ට ඒක තේරෙනවා, වැටහෙන බව මතක් කරලා තියෙන එක. ඒ නිසා උත්සාහවත් කරන්න, උත්සාහවත් වෙන්න. ඊළඟට ඉස්සර වෙලාම ගණන් කිරීමට යන්නේ නැතුව හැම වෙලෙම බලන්න මේ හුස්ම රැල්ල මට දැනෙන වැදෙන හැටි තේරෙනවාද කියලා ඕනෑකමින් ගන්න, ඕනෑකමින් හෙලන්න ඒ වැඩේ කරන්න. ඒක හැම කෙනාටම නෙවෙයි ඔය කිව්වේ, ප්‍රශ්නය අහපු අදාළ ඒ යෝගීන්ට විතරයි. තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ අහලා තියෙන මෙහෙම විදියට. මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී ළඟකදී පටන් හුස්ම එක නාස්පුඩුවකින් ඇතුළු වන ආකාරයත් අනිත් නාස්පුඩුවෙන් පිටවන ආකාරයත් එකවර දකිමි. සීසෝ එකක් වගේ කියලා කියන. නමුත් මේ ඉතා අපැහැදිලි. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් පැහැදිලිව වෙන්ව නොපෙනේ. කරුණාවෙන් පහදා දෙන්න කියලා කියන. මේකේ පැහැදිලි කරන්නයක් තියෙන, විශේෂයෙන්ම කිසිම දවසක කිසිම කෙනෙකුට හුස්ම රැල්ලක් එන වෙලාවේ හුස්ම රැල්ලක් පිට වෙන්නේ නැහැ. මිනිස්සෙක් ගමන් කිරීමයි හිටගෙන ඉඳීමයි දෙකම එකවර සිද්ධ වෙන්නේ නැහැ. එක්කෝ එයා හිටගෙන ඉන්න ඕනේ, එහෙම නැත්නම් ගමනේ යෙදෙන්න ඕනේ. ගමනේ යෙදීමයි හිටගෙන ඉඳීමයි කියන එක දෙක එක වෙර වෙන්නේ නැහැ. ඒ වගේ හුස්ම රැල්ලක් ඇතුල් වීම කියන ක්‍රියාවත් හුස්ම රැල්ල පිටවී යන ක්‍රියාවත් දෙක එක වෙලාවක සිද්ධ වෙන්නේ නැහැ. නාස්පුඩු දෙකක් තිබුණත් එකක් තිබුණත් වෙන්නේ නැහැ. ඒක සංකල්පනාත්මකයි. එතකොට මේ කියලා ඇතුළන එක නාස්පුඩුවකින් ඇතුළන ආකාරයත් අනෙක් නාස්පුඩුවෙන් පිටවන ආකාරයත් එකවර දකිමි. ඒක ඇවිල සංකල්පයක් විතරයි. එහෙම කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නාස් මෙහෙම වෙනවා. අපේ නාසයේ සමහර වෙලාවට වම් නාසය බ්ලොක් වෙනවා, දකුණු නාසය ක්ලියර්. සමහරවට දකුණු නාසය බ්ලොක් වෙනවා, වම් නාසය ක්ලියර්. සමහර වෙලාවට ඒ නාස්පුඩු දෙකම ක්ලිය හොඳට පැහැදේ. එතකොට සමානව යන ඔය වගේ අවස්ථාත් සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාස අපැහැදිලි කියලා කියනවා. ඇත්තටම ඒක හොඳට හිතාගන්න තේරුම් ගන්න හුස්ම ඇතුල් වෙනකොට නාස්පුඩු දෙකින්මයි ඇතුළු වෙන්නේ. එකක් අඩු වෙන්න පුළුවන් අනිත් එකේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණත් සමබර වුණත් නාසයෙන් හුස්ම ඇතුළු වෙනකොට ඇතුල් වෙන වෙලාවේ පිටවීමක් නැහැ, පිටවෙලා වෙලාවේ ඇතුල්වීමක් නැහැ. මේක හොඳට තමන් තනිව පරීක්ෂා කරලා බලන්න. හොඳට හුස්ම ගනිමින් හෙලමින් හොඳට පරීක්ෂා කරලා බලන්න. එතකොට තමන්ට ඔක වැටහෙනවා, තේරෙනවා. එනිසා අරක නිකන් අර හිතුවිලි මාත්‍රයක් විතරයි මේකින් එනවා අරකින් යනවා කියන එක. ඒක වෙන්නේ හැම වෙලාවෙම. එක වෙලාවකට ආස්වාසයේ එකක් දකින්න, ප්‍රස්වාසයේ අනිත් වෙලාවට දකින්න. එතකොට ආස්වාස ප්‍රස්වාස පැහැදිලිව පේන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලිව පේන්නේ නැති වුණාට යන්තම් පේනවා නම් ඒක පසු කාලෙ දියුණු කරගන්න පුළුවන්. සිහිය යොදන්න 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 තමයි ඒක පැහැදිලිව පිරිසුදුව මතුවෙලා එන්නේ. සිහියෙන් කටයුතු කරන්න වරදින්නේ නැහැ. අනිත් එක තමයි සමහර වෙලාවට නහසේ බ්ලොක් වුණාම, අවහිර වුණාම පස්සේ ඔය එක එක ගැටලු තියෙනවා. ඒ වගේ Tamanට දැනුනොත් එහෙම හිමීට කෙනෙකුට බාධාවක් නොවන හෙම්බිරිස්සාව හරි වෙනත් මොකක් හරි වෙලා උදේ පාන්දර හරි ඔය පින්න වැටීම නිසා හෝ වේවා මොකක් හරි නාසයේ බ්ලොකේජ් එකක් තිබුණොත්, අවහිරතාවයක් තියෙනවා කියලා දැනගත්තොත් එක්කෝ එන්න කලින්ම ඒ වැඩි සුද්ධ කරගෙන ඉන්න, නාසයේ බ්ලොක්ස් අරගෙන මේ සුද්ධ කරගෙන ඉන්නේ හොඳයි. එහෙම නැත්නම් මෙතනදී කරගෙන යනකොට පොඩි බාධකයක් වුණොත් එහෙම මෙතනදී සුද්ධ කරන්න බෑ. නමුත් එළියට ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා හොඳට සුද්ධ කරගෙන ක්ලියර් කරගෙන එන එක හොඳයි. එහෙම අපහසුතාවයක් වැඩිපුර තිබුණොත්, එහෙම නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙනවා, කියා දුන් පරිදි 1-2 වශයෙන් හුස්ම රැලි 8ක් දක්වා ගණන් කරමින් ආනාපාන භාවනාව වැඩුවෙමි. ඉතා සාර්ථකව භාවනා කෙරෙමි. එවිට කයේ තදවීමක් සැහැල්ලු බවක් දැනෙමින් ආනාපාන සති ආනාපාන ගණන් කිරීම සැරෙන් සැරෙන් නතර විය. නැවත නැවත ගණන් කිරීමට සිත දමමින් දිගටම කරගෙන ගියෙමි. ඒ මේකේ තියෙනවා ධර්මතා දෙකක් ප්‍රතිවිරුද්ධයි. එකක් තමයි අර 1 සිට 8 දක්වා ගණන් කිරීම වඩන එක හොඳයි. 1 ඒක ඇවිල්ලා 3-4 පාරක් නෙවෙයි. 1 සිට 8 දක්වා එක රවුමක්, ඊට පස්සේ 1 සිට 8 දක්වා එක රවුමක්, 1 සිට 8 දක්වා එක රවුමක්. ඔය විදිහට ගොඩාක්. ඔකේ වඩනකොට මෙන්න මෙහෙම ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි අපි හැම එක්කෙනාගේම ගොඩාක් යෝගීන්ට අමාරුම දේ තමයි අදිෂ්ඨානය කියන එක. අදිෂ්ඨානය පවත්වීම හරි අමාරුයි. දැන් සමහරු කියන්නේ උකට කාගෙන ඉන්නවා කියලා. හැබැයි භාවනා කරන්නට ආවම එහෙම දුකින් පීඩාවෙන් කාගෙන තෙරපිලා තෙරපවාගෙන ඉන්න එක දුක්ඛදායකයි, දුක්ඛ සහගතයි. එහෙමින්ට අවශ්‍ය නැහැ. අදිෂ්ඨානය කියලා කියන්නේ යම් කිසි දෙයක් හිතාගත්තා නම් ඒක හිතාගත්ත විදිහට සිද්ධ වෙන තාක්ම හිත වෙනස් කරන්නේ නැතුව සිහියෙන් පවත්වාගෙන යෑම තමයි අදිෂ්ඨානය. ප්‍රාර්ථනාවත් ඒකයි. අදිෂ්ඨානය ඒකයි. ඒ නිසා ගණන් කිරීමේ ඔය හිත සමාධිගත වෙනකල් ගණන් කිරීමේ ක්‍රමය වඩන කරනකොට එකක් තමයි හුසුම රැලි 8ක්, ඒ කියන්නේ හුසුම 1 සිට 8 දක්වා. 8 දක්වා මම මේ හුසුම රැලි 1 සිට 8 දක්වා මේ රවුම කැඩෙන්න නැති වෙන්න බොහෝම අදිෂ්ඨාන යුක්ත මේක සම්පූර්ණ කරනවා කියන හිත තියන්න ඕනේ. මම මේ 1 සිට 8 දක්වා ගණන් කිරීම අතරමඟකදී කැඩෙන්න නැතුව නොකැඩි ඉස්සරහට කරනවා කියලා එම අදිෂ්ඨානයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ අදිෂ්ඨානය සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට 1 සිට 8 දක්වා යනවා. ඒක අතරමඟදී 5ේදී 6ේදී හරි 7ේදී හරි බ්ලොක් වුණා නම් කැඩී ගියා නම් ඒක අමතක වෙලා හිතවිල්ලකින් ඒක වැහි ගියා නම් නැවත අදිෂ්ඨාන කරන්න ඕනේ. මම පළවෙනි එක කැඩී ගියා ඒක පිහිටියේ නැහැ. නමුත් මම දෙවෙනි 1 සිට 8 දක්වා යහපත්ව ගණන් කරනවා කියන එක අදිෂ්ඨාන කරන්න ඕනේ. 1 සිට හුතුම රැලි 8 දක්වා ගණන් කිරීම ඒ තරම් අමාරු නෑ. හැබැයි සමහර අය ඉඳලා තියෙනවා අමාරු, ඒකත් අමාරුයි. හිත ඒ තරමට දුවනවා. එතකොට එහෙම පුළුවන්කම ඇති කරගත්තාය හුස්ම රැලි දෙකක් හුස්ම රැලි තුනක් එක අවස්ථාවකදී යෝගියෙක් කරා හුස්ම රැලි 1 සිට 8 ඒවා තුනක් කරා. මොකද්ද 1 සිට 8 ද 1 සිට 8 දක්වා තුනක් කරේ. එක රවුමක් බුද්ධ රත්ණයට, එක රවුමක් ධම්ම රත්ණයට, එක රවුමක් සංඝ රත්ණයට කියලා බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නයේට උපහාරයක්, ගෞරවයක්, නමස්කාරයක්, පූජාවක්, ප්‍රතිපත්තියක් හැටියට අදිෂ්ඨාන කළ හුස්ම රැලි 1 සිට 8 දක්වා 3-3 දැම් බැලුවන් පස්සේ ඒකත් සාර්ථක වෙලා තියෙනවා. එහෙමත් කරනවා. එතකොට අර අදිෂ්ඨානයක් කරලා සම්පූර්ණ වෙනකොට හිතේ ප්‍රබෝධයක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. ඒක දෙවෙනි ය කරගෙන යන්න උදව් වෙන, උපකාර වෙනවා. මේ හිත හරි පුදුමයිනේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේක ප්‍රායෝගිකව මේ කරගෙන යන වැඩසටහනේදී මේ එන ගැටලු හොඳට දකින්න බලන්න අපිට හයියක් හොඳට දැනුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක දිනන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අර මේ විශේෂයෙන්ම ප්‍රායෝගිකව ඇති වෙන, ප්‍රායෝගිකව සිද්ධ කරන දේවල් ඇති වෙන ගැටලු ඒ ප්‍රායෝගිකව කරන්නේ අපිට ඕනේ ඇත්ත වශයෙන්ම මේ දැන් මේකේ බැලුවම බුද්ධ ධම්ම සංඝයානේ ත්‍රිවිධ රත්නයේට ගාථා කියලා වැඳ වැඳ වඳිනවා, වන්දනවා කරනවා ඇරෙන්න ආනාපාන සතිය ඕකට පටලව ගන්න නැහැ නේ සාමාන්‍ය. නමුත් ඒකත් පිළිහිට වෙනවා. එහම අපිට කියන්න බෑ. ඒකත් පිළිහිට වෙනවා. ඉතින් අපිට එහෙම කොහොමද කියලා තර්ක කරන්න බෑ. හේතුව කරලා එක්කිනුට අත්දැකීම් සාර්ථකත්වයක් වෙලා තියෙනවානේ. ඒක නිසා ඒ විදිහටත් වඩන්න පුළුවන්. අදිෂ්ඨානය හොඳට තියාගන්න, අදිෂ්ඨාන ශක්තිය. එතකොට 1 සිට 8 දක්වා සිහියෙන් නෝනින් ගණන් කරන්න, තවත් එකක් ගණන් කරන්න, තවත් එකක් ගණන් කරන්න. අනිත් කාරණේ තමයි ඔය මේ ප්‍රශ්නේ තිබිච්ච කියලා තියෙන විදිහට තදවීමක් ඇති වෙනවා. තදවීමක් ඇති වෙනවා, සැහැල්ලු වීමක් ඇති වෙනවා. තදවීමයි සැහැල්ලු වීමයි කියන එක එකවතාවක ඉන්නේ නැහැ. හිත එකතැන් වෙන්න සැහැල්ලුව තමයි හැදෙන්නේ. ශාන්ත ගතිය සැහැල්ලුව, බර නැති ගතිය පස්සද්ධී ගුණය වැඩෙනවා. කාය පස්සද්ධිය වැඩෙනවා, වැඩෙනවා චිත්ත පස්සද්ධිය වැඩෙනවා. චිත්ත පස්සද්ධියට අනුකූලව කයේ තිබෙන ධරත භාවය අඩු වෙලා, නැති වෙලා, තුනී වෙලා යනවා. ධර්ත භාවය ඒ වෙනුවට සෞම්‍ය ගතිය, මෘදු ගතිය, බර නැති ගතිය, සැහැල්ලු ප්‍රසද්ධි ගුණේ වැඩෙනවා. පසද්ධි කියන එක විශේෂයෙන්ම මේ භාවනාවේදී අවශ්‍යයි. ඒ නිසා තමයි සමහර වෙලාවට කතා කරන්න එහෙම ඉපයි කියලා කියන්නේ පසද්ධි එන්නේ නැහැ. හේතුව ඔය චිත්ත ඒකාග්‍රතාවේ එන්නේත් නැහැ, පසද්ධි එන්නේත් නැහැ. සමාධියට පසද්ධි සහ සතුට බලපානවා. දැන් මේ තව එකක් තමයි දැන් මේ භාවනා යෝගින්දියා මම මේ බලාගෙන හිටියා. මේක බය වෙන්න ඕන එකක් එහෙම නෙමෙයි. ඔය අපි කියවනේ කතා කරන්න එපා, ඒ වගේම නිස්සද්දව මොහොතට භාවනා කරන්න, මේ වෙලාවට ඉන්න, මේ වෙලාවට යන්න, වාඩි වෙන්න, නැගිට, ඒවා කිව්වනේ. ඒ වුණාට දැන් මේ ඒ ටික ඔක්කොම මේ හරි මොකද්ද මේ වෙන්න යන්නේ, මහා වෙන්න ඇයක් නේද? දැන් මෙහෙම ටිකක් මෙහෙම නීචිතෙක් උද්දාලා තියෙනවායි යන්න විදියකුත් නැහැ. දැන් බාර ගන්නක් තියෙනවා මේ කේ ඉන්නවයි කියලා. එහෙම හිතේ අමුතු මේ බයක්, චකිතියක්, සාංකාවක් එහෙම ඇති කරගන්න ඕනේ නැහැ. මේක මේ සෑම දිනාටම ආධ්‍යාත්මික ගුණ දියුණු කර ගැනීමට සඳහා පිහිටක් මේ වෙන්නේ. අපි එහෙම මේ නවසීලන්තින් ආවයි කියලා එහෙම මේ මේ නරක අය නෙවෙයි, දරුණු අය නෙවෙයි. හොඳ යහපත් ගුණ ධර්ම කියලා දෙන ස්වාමීන් වහන්සේලා. ඒක නිසා බයක් එහෙම ඇති කරගන්න හොඳ නැහැ. ඒවා තදේට ගන්න හොඳ නැහැ. කරන්න තියෙන්නේ සාන්තව මගේ ගුණධර්ම දියුණු කර ගැනීම සඳහා මම මේ කාලය තුළ මෙන්න මේ කියලා දීපු ප්‍රතිපත්තිය පිළිထනවා කියන එක ගන්න එකයි. එතකොට හැම වෙලාවෙම සතුටක් නැතිකොට, ප්‍රීතියක් නැතිකොට, පසද්දයක් නැතිකොට මේක ඉස්සරහට යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඔය එකක් තමයි සතුටක් නැති වෙන්න තව කාරණයක් බලපාන. දැන් ස්ථානීය අලුත් සහ රාත්‍රියට පොත් බලන්න හොඳ නැහැ. ඒ වගේම ඇහැරලා ඉන්න හොඳ නැහැ. හොඳට ෆුල් විවේකයක් ගන්න. සම්පූර්ණ හොඳම හොඳ සම්පූර්ණම විවේකයක් ගන්න. ඒ විවේකේ ගත්තයින් පස්සේ ඒ විවේකේ හරියට බලපානවා පහුදාට භවනාවට. හරියට බලපාන. නිදි මරුවොත් එහෙම ඒක බලපානවා ආසනෙට. ඉන්නේ නැහැ. සමාධිය වඩා ගන්නට, භාවනා කරගන්නට ඕනකම තියෙනවා. හැම වෙලාවෙම ඔළුව සහ ආරම්මණය නිකන් තැලිච්ච ගෙඩියක් වගේ. ඒක පැහැදිලි නෑ, අරමුණු පැහැදිලි නෑ. උත්සාහයකුත් ඇතුළාන්තයේ තියෙනවා. ආරම්මණය පැහැදිලි වෙන්නේ නෑ, පිරිසිදු නෑ, ක්ලියර් නෑ. ආරම්මණයට ගොඩ වෙන්නේ නෑ හිත. හැබැයි ඉතින් ඔහි යන්තම් නිකන් පඩි ගැට්ටට ආවා වගේ ඔහි තියෙනවා. හිතන්නේ නිකන් නැවතිලා වගේ. දැන් තියෙනවා අර ගෙදරක් ගාවට ගිහිල්ලා ගෙදරේ එළිය පඩියට ගොඩ වෙන්නේ නැතුව ගෙදර ළඟට ගිහිල්ලා ඔහි ඉන්නවා. අන්න ඒ වගේ ආරම්මනේ ඉස්සරහා, ආනාපාන සති ආරම්මනේ ඔය ඉස්සරහට වෙලා තියෙන බව දැනෙනවා. හැබැයි ඒක එහෙම බලාගන්න එහෙම යන්නේ නැහැ හිත. ඒ වගේ නිකන් බැහැලා අපෝ වෙලා නැවතිලා වගේ තියෙනවා. සමහරු ඒකත් භාවනාවේ සමාධියක් හැටියට ගන්නවා. ඒක සමාධිය නෙවෙයි. ආරම්මණය ගොඩ කරගන්න බැරුව අතරමඟ නැවතිලා ඉන්නේ. ඒ වගේ අවස්ථාවකදී තීන මිද්‍යාවත් එහෙම නිදිමතට හරියට හිතවත්කම් කියනවා. ඒක බාධකයක්. ඒක නිසාවෙන් මේ චිත්තපස්සද්ධිය, චිත්ත ප්‍රීතිය, සෝමනස්සය ඒවා හරියට බලපානවා සහ වැදගත් වෙනවා මේ භාවනාවේදී. තියෙනවනේ බොජ්ජංග ධර්ම, තියෙනවනේ බොජ්ජංග ධර්ම වල තියෙන වීර්ය වඩනකොට, සමහරකට වීර්ය ගොඩාක් වඩනකොට සතුට නැති වෙනවා, පස්සද්ධිය නැති වෙනවා. මේකේ කියලා තියෙනවා අර දරත භාවයේ තියෙනවා කියලා, බරක් බරගතියක් දෙනවා. ඒ බරගතිය කියන්නේ අන්න අරක නිසාවේ. ඒක අඩු වෙන්න ඕනේ, නැති වෙන්න ඕනේ. එතකොට තමයි සැහැල්ලුව තියෙන්නේ. එතන හොඳට අදිෂ්ඨානෙන් යුක්තව අර විදිහට වඩන්ද, එතකොට සැහැල්ලු ගතිය මතු වුණාම ඉස්සරහට පවතිවි සහ ආනාපාන සති ආරම්භණය හොඳට පැහැදිලිව පිරිසිදුව දැනේවි, අවබෝධ වේවි. ඒක තමයි කියන්න තියෙන්නේ. මොන හරි තියෙනවා නම් තව වාචසික වැහුවට මේ වෙලාවේ ප්‍රශ්න ඇහුවට කමන්නේ. මේ මේකෙන් එහාට ගියාම පස්සේ තමයි අර කතන්දරේ තියෙන්නේ. හරි, මෙන්න මේකයි ඊළඟට අපි කියන්න තියෙන. දැන් මේ කායානුපස්සනාව වඩාගෙන යනකොට මේක ප්‍රායෝගික එකක්. කායානුපස්සනාව ආනාපාන සතිය වඩාගෙන යනකොට ඒක ඉතාමත් උතුම්ම භාවනාවක්, ශ්‍රේෂ්ඨ සියුම් භාවනාව, ප්‍රණීත භාවනාව. අපි ආනාපාන සතිය වඩනකොට අපිට පේන්නේ හරියටම අපේ ඇස් දෙක ගාවම ඉස්සරහා පොඩ්ඩක් පහළට එන්න වගේ තමයි අපිට දැනෙන්නේ. ඇස් දෙක පියාගත්තම අපිට දැනෙන්නේ නිකන් මේ ඇහැට පොඩ්ඩක් පහළින් නාසයේ ඉස්සරහා පිට ඒ වගේ තැනක තමයි අපිට හොඳට වැටෙන්නේ ආනාපාන සතිය. ආනාපාන ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ රූප ස්වභාවය. වායෝ ගතියේ වැඩි රූප ස්වභාවයක්. මේ වායෝගතියේ තියෙනවා පටවි ආපෝ තේජෝ. මේ වායුවේ පටවේ තියෙනවා ආපෝ තියෙන තේජෝ තියෙනවා. ඊළඟට මේ පටවි ආපෝ තේජෝ ගතිය අඩුවට තියෙන්නේ. හරි ලාවට තියෙන්නේ. වායෝ ගතිය වැඩි. ඔය ආස්වාසේ වායෝ ගතිය වැඩි. හැබැයි අරවත් තුනියට තියෙනවා. යන්තමට. ඊළඟට මේ වායෝ ගතිය වැඩි මේ වායු ධාරාව එන්නේ පඨවි ගතිය වැඩි වායෝ ගතිය අඩු බිල්ඩිමකටයි එන්නේ. පඨවි ගතිය වැඩි ඇඟි නාසය කියන්නේ පඨවි ගතිය වැඩි තද ගතිය වැඩි තැනක්. මාංශපේශි ගතියන්නේ තියෙන්නේ. එතකොට එතනකට තමයි ඉන්නේ. මේක හොඳට තේරුම් ගන්න. හැබැයි ආස්වාස හුලං රැල්ලට දැනුම නැහැ. එන හුලං රැල්ලටත් යන හුලං රැල්ලටත් දැනුම නැහැ. ඒ කියන්නේ කාය ප්‍රසාද ගතිය නැහැ ඒකේ. හුස්ම රැල්ලේ. ඒක එනවා යනවා. හැබැයි වායෝ ධාරාව එන තැන නාස කෑල්ලි නාස කොටසේ කාය ප්‍රසාද ගතිය තියෙනවා. ඒක නිසා කාය හුසුම රැල්ල වුණත් ඒ නාසයේ තිබෙන කාය ප්‍රසාදේ තමයි හැපෙන්නේ. මේක තේරෙනවනේ. මොකද්ද කාය ප්‍රසාදේ කියන්නේ? කාය ප්‍රසාදේ කියලා කියන්නේ කර්මජ රූප හරේ. ඒ කියන්නේ කාය ප්‍රසාදය කියලා කියන්නේ කයේ දැනෙන ගතිය. ඒකනේ. ඇහි තිබෙන ප්‍රසාද කීයක් තියෙනවද? පහක් තියෙනවා. නේද? ප්‍රසාද පහක් තියෙනවා. ඒකේ රූප වැදෙන හැපෙන දැනෙන තැන ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. ඒ යන් යන් වස්තු වල තිබෙන වර්ණේ ගැටෙන තැවරෙන තැන ඒ එතනින්ම ඕන වර්ණේ දැනගන්න වෙන තැනකින් බෑ. ඒක නිසා ඒ වර්ණය ඕනෑම වස්තුවක් වස්තුවක වර්ණය දැන ගැනීමට වද්දා ගැනීමට දැන ගැනීමට උපකාරණ මධ්‍යස්ථානය කියනවා චක්කු ප්‍රසාදය කියලා. සද්ද ග්‍රහණක අවස්ථාවට කියනවා ඒ කණේ තිබෙන ස්ථාණ්ඩ කියනවා සෝත ප්‍රසාදය කියලා. ඊට පරිබාහිර ඇති වෙන්නා වූ ගඳ සුවඳ දැන ගැනීමේ මධ්‍යස්ථානයට හේවත් ඒ ආධාරක භූමියට කියනවා ඝාන ප්‍රසාදය. එහෙම නේද? ඊළඟට රස දැනීමට රස වස්තුවක ආහාරයක තිබෙන්නා වූ රස දැනීමට දැනෙන ස්ථානයට කියනවා ජීවහා ප්‍රසාදය කියලා. ඔය ස්ථානවලට හැම වෙලාවෙම දැනෙන්නේ එක 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 ධර්ම කැලි විතරයි. වර්ණ කොට්ටාසයේ ඇහැට නියෝජනය වෙනවා. සද්දේ විතරක් කනට නියෝජනය වෙනවා. ගන්ධේ විතරක් නාසයට නියෝජනය වෙනවා. සහ රසයේ විතරක් මේ දිවට යනවා. කයි ඒ කියන්නේ කය කියන එක කරුණු තුනක් දැනගන්නවා. කාය ප්‍රසාදේ කරුණු තුනක් දැනගන්නවා. දැනගන්න තැනක්. ඒ තමයි පඨවි ගතිය දැනගන්නවා. දැනගන්න මධ්‍යස්ථානයේ සහ දොරටුව ප්‍රසාදේ. ඊළඟට වායෝ ගතිය තේජෝ ගතිය. මේකෙ බෙදීම් යනවා. තේජෝ ගතිය සීතල හැටියට දැනෙනවා. උෂ්ණේ හැටියට දැනෙනවා. ඒත් ඇඟට දැනෙන්නේ. ඊළඟට තද ගතිය, පඨවි ගතිය, මෘදු ගතිය හැටියටත් දැනෙනවා. ඕලාරික ග්‍රෝසු කාර්කස් හැටියටත් දැනෙනවා. ඒක නිසා ඒ පඨවි ගතිය අඩු වැඩි වශයෙන් තිබෙන ස්වභාවයේ කොහොම හරි දැනෙන ගතිය තමයි ඔය දැනෙන තැන තමයි කාය ප්‍රසාදේ. වායු ගතිය දැනෙන කාය ප්‍රසාදයට. එතකොට නාසී කියලා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම දැන් මේ මම අහපු ප්‍රශ්නේ තමයි කාය ප්‍රසාදේ කියන්නේ මොකද්ද කියන්නේ. නේද? කාය ප්‍රසාදය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ. ආපෝ නැහැ. පඨවි තේජෝ වායෝ කියනා වූ ධර්ම ස්වභාවය වදින්න තැන, හැපෙන තැන, අපිට දැන ගැනීමට උපකාර වන තැන. ඒ තමයි මේ කෙස්ලොම් නියපොතු ආදි ස්ථානනේ ඇරෙන්න අනිත් සෑම තැනකදී සෑම තැනකම හිසේ පටන් හිසේ තිබෙන්නා වූ මස්තිස්සකේ තිබෙන්නා වූ සියුම් වූ සමේ පටන් පාදාන්තයේ දක්වාම යටිපතුලේ පාදාන්තයේ දක්වාම හැම තැනම තියෙනවා ශරීරයේ යම් යම් තැන්වල විතරක් ඇරෙන්න සෑම තැනකදීම තියෙනවා ඔය කාය ප්‍රසාද ගතිය. නාසී කියන්නේ ඒ ලොකු කායෙන් එක තැනක්. ඒක නිසා එතන නාස් ගුල් දෙකේ ඇතුළාන්තයේ කාය ප්‍රසාදයේ තියෙනවා. එන හුස්ම රැල්ල එතෙන්ට දැනෙනවා, යන හුස්ම රැල්ල එතෙන්ට දැනෙනවා. එතකොට මේ හුස්ම රැල්ල යනකොට දැනෙනකොට මේකේ මෙහෙම සිදුවීමක් වෙනවා. අපි ආස්වාස ප්‍රස්වාස කරනකොට ඕක ගොඩාක් කරන්න ඕන. ගොඩක් කරන්න ඕන. හදිස්සි වෙන්න හොඳ නැහැ. එහෙම හදිස්සි වුණායින් පස්සේ මේක ට්‍රැක් පනිනවා. හිතලා බලන්න ආනාපාන සති වාර කීයක් බලන්න ඕනේද කියලා. ආස්වාස ප්‍රස්වාස බලනවා නම් මේ ඇතුළේම පිටිවිම බලනවා නම් කී වතාවක් විතර 100 2000 කොච්චර බලන්න ඕනේ? ඒකේ ගාණක් නැහැ. බලන්න පුළුවන් මිලියන් ටයිම් බලන්න පුළුවන්. එහෙම බලනකොට තමයි එතකොට තමයි අපේ හිතේ මේක වැදින්නේ. එතකොට තමයි මේක හොඳට ගෑවෙන්නේ, අහුවෙන්නේ, තේරෙන්නේ මෙන්න මේ විදිහටයි මේක වෙන්නේ කියලා. ඔහොම මේ ආස්වාස ප්‍රස්වාස බලබලා යනකොට ඒකේ විපරීතය පේනවා. වෙනස්කම් පේනවා. ඒ කියන්නේ සමහර වෙලාවට හුස්ම හයියෙන් හයියෙන් ගන්නවා. සමහරලාට හරිම නිකන් හිමීට හිමීට යනවා. විනාඩියක් ඇතුළත වෙනස් වෙනවා. හුස්ම හිමීටත් යනවා, ටික වෙලාවකින් ආය වේගෙමුත් යනවා. ඔය වෙනස තමාගේ නාසය තුලින් තමන්ට දැනගන්න පුළුවන් ගොඩාක් වඩනකොට. සහ වන්නකොට වඩාගෙන වඩාගෙන යනකොට මේ හොඳට දැනෙනවා. දැන් මොන්න හුස්ම රැල්ල එන්න පටන් ගත්තා, ඔන්න එනවා, ඔන්න ඉවර වෙලා යනවා කියලා තමන්ට දැනෙනවා. ඔන්න යන්න පටන් ගත්තා, යන් පවතිනවා, ඔන්න දැන් අන්තං ගිහිල්ලා ඉවර, ඔන්න ඉවර කියලා අන්නේ විදිහට තමන්ගේ හිතට අහුවෙනවා හුස්ම රැල්ල. ඉස්සර වෙලා අපි හුස්ම රැල්ල ඔය දේ දැනගන්න ඕනේ. එන යන බව, හැපෙන තැන, වැදෙන බව දැනගන්න ඕනේ. ඒක ලේසි යල්ලන්න මං අර කිව්වා නේද මේ නාය සුද්ධ කරගන්නයි කියලා. ඕකේ කාරණයක් තියෙනවා. හේතුව දැන් අපි අර මේ ගානවනේ මේ මොනවාද මේ ඔය ස්කින් වලට ගානවනේ ඔය ක්‍රීම් වර්ග එහෙම ගානවනේ. සන් ක්‍රීම් ගානවා එහෙම. එතකොට පොඩි එකේ බදාමයක් වගේ හැදෙනවා. හැදුනෙන් පස්සේ ඒකට දාන්න බලන්න ඕඩි ගොලොන් ටික ඒක උඩට වදින්නේ නැහැ. ඇයි? ඔයිලි කවරයක් එක තියෙන. දාලා බලන්නකෝ. වදින්නේ නැහැ. හැබැයි ඒ තිබිච්ච ඒ බදාමේ හොඳට සබන් දාලා හොඳට හොදලා ක්ලියර් කරන්න ඕන. ක්ලියර් කරලා ඕඩි ගොලොන් බින්දුවක් දාන්න බලන්න. පඩස්කාල සෙන්ස් වෙනවා. ඇයි? එතන ක්ලියර් නිසායි. සරලයි. ඒ වගේ සමහර වෙලාවට සමහර අයගේ නාසයේ බදාම වැදුනම තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි නාසය සුද්ධ කරගන්න කියලා කියන්නේ. තේරුණානේ? එහෙම තියෙනවා. තමන්ට දැනෙන්නේ නැහැ එහෙම උණයි කියලා. තමන්ට දැනෙන්නේ නැහැ. ඒක නිකන් එතකොට අර මේ නාසය දැන් එකක් වටපිටාව ඩ්‍රයිනේ. දැන් මෙහි කියනවා නේද මේ කියනවා නේද මේ ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ඩ් මේ එයා එක ඩ්‍රයි කියලා. හියුමිඩිටි එක අඩුයි කියලා කියනවනේ. හියුමිඩිටි එක අඩු වුණාන් පස්සේ අපේ ඇඟ අගට මොකක්ද දෙන්නේ? ඩ්‍රයි වෙනවා නේද? ඩ්‍රයි වුණාන් පස්සේ තේරෙන්නේ ඒක නිසා ආනාපාන සතිය වඩනකොට පොඩ්ඩක් ඔය ගැන සැලකිලිමත් වෙන්න. ඔය දැනින්නේ නැහැ, වැටෙන්නේ නැහැ, ක්ලියර් නැහැ. ඔය කතන්දරත් තියෙනවා, සිහිය නැති එකක් තියෙනවා, ක්ලියර් නාසයේ ක්ලියර් නැති එකක් තියෙනවා. හැබැයි එහෙම කරලා හොඳට පැහැදිලි පිරිසුදු අල්ලගත්තන් පස්සේ පස්සේ හරියනවා. Tamanට නාසයේ බ්ලොක් වුණා කියලා එක දැනින්නේ නැහැ. ආන්නේ විදිහට බලන්න. ඒක එකක්. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස බලාගෙන ඉස්සර වෙලා ඔය වේගින් යන එක, කෙටියෙන් යන එක, නැවත වේගවත් වෙන එක, කෙටි වෙන එක, ඕකෙදී බලාගෙන ගියාන් පස්සේ බලාගෙන යනකොට එක වෙලාවක තියෙන මෙන්න මෙහෙම වැඩක් අපි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි පිරිසිදුයි. භාෂාව වශයෙන්ද, දේශනාව වශයෙන්ද, ඒකේ අත්‍යත්‍ය වශයෙන්ද හරි පිරිසිදුයි. ඒකේ තියෙනවා කොහොමද ආනාපාන සතිය තියෙන්නේ? දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පස්සසාමීති පජානාති, රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පස්සසාමීති පජානාති. එහෙමනි තියෙන්නේ නේද? ඊට පස්සේ තුන්වෙනි තැනට යනකොට කියනවා සබ්බකාය පටිසංවේදී අසසීසාමීති සික්ඛති කියලා වචනයක් තියෙනවා. ඒකේ තියෙන්නේ පජානාති දාන්න ඇතින්ට. එතන කියන්නේ මොකද්ද? සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්ඛති කියලා. එතනදී මේ සබ්බකාය කියන එක අපේ භාවිතයේ නිසා වරදවා ගන්නවා. අපි කාය කියලා ගන්නේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම. සබ්බකාය කියලා කියන්නේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම කය නෙවෙයි. අපිට කකුලේ දැනෙන්නේ නැහැනේ. සරලව ගත්තොත් එහෙම කකුලේ දණ හිසේ මාවට ඇඟිලි වල හුස්ම දැනෙන්නේ නැහැනේ නේද? සරලයිනේ. සබ්බකාය කියන එක මේකෙන් කියන්නේ ආස්වාස එක පැසේජ් එකක්, හුස්ම රැල්ලක්. ඒ හරියේ හුස්ම රැල්ලක් සබ්බකාය, ඒ හරියේ ආස්වාස රැල්ලක් සබ්බකාය, ඒ හරියේ ප්‍රස්වාස රැල්ලකුත් සබ්බකාය. ඒක නිසා සබ්බකාය පටිසංවේදී කියන එක කියන්නේ හුස්ම රැල්ල සම්පූර්ණ පැසෙජ් එකම, රැල්ලම අඩුවක් නැතුව බ්‍රේක් නැතුව හොඳට පේලියට බලන්න හිත ට්‍රේන් කරන්න ඕන. කරන්න හොඳටම පුළුවන්. අදිෂ්ඨානෙන් කරන්න පුළුවන්. ඒකට කලබල වෙන්න හොඳ නැහැ. එහෙම යනකොට හුස්ම රැල්ල ඉන්න පටන් ගත්තා, එමින් පවතිනවා, එනවා 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 එනවා, ඔන්න ඇවිල්ලා ඉවර වුණා. එතකොට මොකද වුනේ? සම්පූර්ණ එක බලලා තියෙනවා. හුසුමරල්ල යනවා, යනකොට යන්න පටන් ගත්තා, යමින් පවතිනවා, යනවා 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 යනවා, ඔන්න ගිහිල්ලා ඉවර වුණා. සම්පූර්ණ පැසේජ් එක බලලා තියෙනවා. අන්න ඒ වැඩි ට්‍රේන් කරන්න ඕන. ඒකට කියන්නේ සික්ඛති කියලා. ඒක අපි ඕනේ කමින් ඒක ට්‍රේන් කරන්න ඕනේ, හික්මවන්න ඕනේ සහ පුරුදු කරන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් එක. අර ඉස්සෙල්ලා තියෙන්නේ නියුට්‍රල් එනවා යනවා, නියුට්‍රල් එනවා, ඒක දිහා බලනවා, බලාගෙන ඉන්නවා. නියුට්‍රල් එනවා, නියුට්‍රල් යනවා, එන එක බලනවා, ඔය බලාගෙන ඉන්නවා. ඒක ඉතින් නියුට්‍රල්, නියුට්‍රල් දිහා බලාගෙන හිත තියාගෙන ඉන්නවා. ඉස්සරහට යනකොට පොඩ්ඩක් අපි පොඩි එක්ස්ට්‍රා එනර්ජි එකක්, ගොඩක්ම නෙවෙයි, දාලා අපි ඒක තුළ ඕනේ කමෙන් දකිනවා, ට්‍රේන් කරනවා. එහෙම යනකොට හිතේ හැදෙනවා එක්තරා විදිහක රිද්මිකලි යන්න පුළුවන්. රිද්මිකලි යන එක්තරා තාලයකට, එක්තරා ලතාවකට එනවා යනවා, එනවා යනවා, එනවා යනවා හැටි බලන්න අපිට හොඳට හිත පුරුදු වෙනවා. මේ මං කියන එක තේරෙනවද? තේරෙනවනේ. ඔහොම යනකොට, බලාගෙන යනකොට මේක සියුම් වෙනවා, ගොඩාක් සියුම් වෙනවා. හැබැයි සියුම් වුණත් සියුම් තරමෙන් දකින්න පුළුවන්, සියුම් වෙලත් දකින්න පුළුවන්. හැබැයි මේ අපේ හිතේ ඒ වෙලා වෙනකොට, ඔය වගේ අවස්ථාවක් වෙනකොට, ඔය කල බැගෑ ඇනි දුවන පන්න ගති සහ ආසාවන් පස්සේ අනේවා ගැටීම්, ඒ වගේම තිගැස්සීම් වල බය, ඒ වගේ දේවල් මානසික පරිසරයෙන් අයින් වෙලා තිබෙන්නේ. කියන්නේ කාමච්ඡන්දය අඩුවෙන්වත් නැහැ, ව්‍යාපාදයේ තරහව ක්‍රෝධී අඩුවෙන්වත් නැහැ, තිගැස්සීම, ඒ වගේම හිතේ අර සංකූලතා, ඒ කියන්නේ මේ තීන විද්ධ ගතිය නෑ, උද්දච්ච කුක්කුච්චේ විකසීමේ කියන්නේ ගැසීම්ක ස්වභාවය නෑ, තිගැසීම් ගතිය, දඟලන ගතිය නෑ, සා ඒ කරන වැඩේ පිළිබඳව තමන්ට සැකයක් නෑ. ඔය නීවරණ ධර්ම පහ අයින් වෙන ඔය වෙලාවට. අයින් වුණාම හරි හොඳයි. එතකොට ඇදෙනවා ඉතාමත්ම ලා ලා පාටකින් තමයි ඔක වැඩ කරන්නේ. ලාවට අර හුස්ම රැල්ලක් නිකන් එක්තරා විදිහක පාට ගැහිච්ච එකක් හැටියට තමයි, ඒ කියන්නේ රතු පාට, ඔය නිකන් නිල් පාට, කොළ පාට, දුඹුරු පාට, ඒ වගේ නෙවෙයි. නිකන් ඒක සියුම්ව නිකන් ලාවට කලර් වෙලා එනවා. ගොඩාක් අයට නිකන් ලා පාට යන්නේ, ඒ කියන්නේ සමහරුන්ට ලා අලු පාට කියනවා, සමහරුන්ට ලා සුදු පාට කියනවා, සමහරුන්ට ලයිට් කලර් එකක නිකන් තියෙන ඔය බල්බ් එළියක පාට කියනවා, සමහරුන්ට නිකන් කහ ලා කහ පාට යනවා. ඔන්න ඔය වගේ ඒ පැත්තට බර වෙච්ච පාට තමයි යන්නේ. ඒ ඇවිල්ලා මේ අලුතින් එකක් නෙවෙයි, ඒක ඇවිල්ලා මේ ඒකෙම තියෙන එකක්, මනසේ කෙලෙස් නැති වෙනකොට සිදුවෙන මනෝමය ධර්ම ස්වභාවයක් ඕක. එහෙම දැනෙනකොට ඒවා පිළිබඳව ලෝභ හිතන්න නැතුව, ආසා කරන්න නැතුව ඉතින් පවත්වාගෙන ඉතින් අර දිහා හොඳට බලාගෙන ඉන්න ඕනේ. තවම කායානුපස්සනාව, ඒ ආස්වාස ප්‍රස්වාස වායුව පසුකාලීනව ඉතාමත්ම ලාවට. සමහරවිට මෙහෙම ඒක ආස්වාසද ප්‍රස්වාද, ආස්වාස ප්‍රස්වාද කියලා නම් කරගන්නත් බැරි තරමට ඒක සියුම් වෙනවා. තාම සියුම් වෙනවා. හැබැයි කල වෙච්ච යම්කිසි ධර්ම ස්වභාවයක් විතරක් එහෙම මූ වෙන ගතියේ තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ආය යන්න හොඳ නැහැ. ආස්වාස ප්‍රස්වාස නෙමෙයි මේක, වෙන එකක්, මොකද්ද මන් දන්නේ මේ කියලා එහෙම විපරම් කරගෙන යන්න ඕනේ නැහැ. ඒකේ ඉන්නේ හොඳයි. හැබැයි රිදිමිකලි ඒ ගතිය එහෙට මෙහෙට පැද්දෙමින් පාවෙමින් ඔබ තියෙන. එතනින් හිත අහකට යන්නෙත් නැහැ. තිගැස්සෙන්න හොඳ නැහැ. පතන්න හොඳ නැහැ. ආපේක්ෂා කරන්න හොඳ නැහැ. ඒ විදිහට හිත පවත්වාගෙන යනකොට මේ අවස්ථාවේදී මේ ඒක මනෝමයයි. ඒ කියන්නේ ගොඩක් කාලයක් ගොඩක් වතාවක් කායානුපස්සනා වශයෙන් ආනාපාන සතිය වැඩි ඒකී භාවිතා කරූපේකී ආනසංශයක් හැටියට හරිම සියුම්ව මනෝමය ධර්මයක් මතු වෙනවා. හැබැයි ඒක අපිට හිතලා ගන්න බෑ. ඒ මනෝමය ධර්මෙ ඉමේජින් කරන්න බෑ. ඒකේ ට්‍රේන් එකේ ගිහිල්ලාම එතනින්ම එන්න ඕනේ. ඒ මනෝමය ධර්මයට, ඒ මතුවෙච්ච මනෝමය ධර්මයට නමක් භාවිතා කරනවා. ඒකට කියනවා භාවනා නිමිත්තයි කියලා. ඒකට කියනවා භාවනා නිමිත්තයි. ඉස්සෙල්ලා නිමිත්ත උනේ ආස්වාස ප්‍රස්වාස. ඒක තමයි සතිය පිහිටවන තැන. ඒක ඉස්සරහට ගියාට පස්සේ, වැඩුණාට පස්සේ ඒක භාවනා නිමිත්ත හැටියට හඳුනනවා. හැබැයි එවැනි තත්ත්වයකට යනකොට කෙනාගේ හිත බොහොම සංසුන් වෙලා, සාන්ත වෙලා, නීවරණ මැකිලා, තදංග වශයෙන් නීවරණ යටපත් වෙලා, විස්කම්බන වශයෙන් යටපත් වෙලා, ඒ වගේම හොඳ පරිසරයක තියෙනවා. එතකොට මේ හොඳට හිත වැඩුණම, පැවතුණාම ඉඳගත්ත ගමන් ඉඳගෙන පොඩ්ඩක් ඇඟ හදාගෙන ඊට පස්සේ වතුර ටිකක් පීලා හොඳට ඇඟ කෙලින් තබාගෙන හිත ඇස් දෙක පියාගත්ත ගමන්ම අර වඩාගෙන ගිය එක ටග්ගාලයකට ඩවුන්ලෝඩ් වෙනවා. ඒක එනවා. ඒ තමයි පරිභාවිත කිරීමේ තියෙන ශක්තිය, ආනසංශේ වටිනාකම. ආය දවස් දෙක තුනක් කරන්න නැතුව ඉඳලා සතියක් හමාරක් අපෝ වෙලා වැඩ නවත්තලා ආය එනවනේ. එතකොට ටිකක් ආය උත්සාහයෙන් ගන්න වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. ඒක ආමතක වෙනවා. සමහරුන්ට තියෙනවා මෙහෙම, ඒක ආපු ගාමම දැන් මට හරි කියලා නිකන් මාන්නයක් වෙනවා. ඒ මාන්නය ආපු ගාමම ලොස්ට් වෙනවා. ඔය මානසික වැඩ ඔහොම තමයි. ඊළඟට ඒ මනෝමය ධර්මයේ භාවනා නිමිත්ත හොඳට පවත්වාගෙන එපා කරන්නෙත් නැතුව, ලෝභ කරන්නෙත් නැතුව, අනාගත පැතුමුත් නැතුව, උපේක්ෂා සහගතව හොඳට පවත්වාගෙන යන්න ඕන. ඒ පවත්වාගෙන යනකොට චිත්ත ඒකාග්‍රතාවය හොඳට තහවුරු වෙලා එතනින් පස්සේ තමයි අර්පණ ස්වභාවය මතුවෙන්නේ. ඔය නිකන් සාමාන්‍යයෙන් කතාන්දරයක්. මේ සමාධිය ඊළඟට පටන් ගත්තේ මොකද්ද? පටන් ගත්තේ මොකෙන්ද? පටන් ගත්තේ නාසයේ තිබෙන හුස්ම රැලි දෙකකින් වැඩසටහන. කෙලවර වුණේ කොහෙන්ද? මනෝමය ධර්මයකින්, මනෝමය නිමිත්තකින්. මේ කයේ තිබෙන මේ ආස්වාස ප්‍රස්වාස රැලි දෙක ඉතාමත්ම බල සම්පන්න තේජෝ බල ශක්තිය තිබෙන, ඒ වගේම මහ විශාල ඇහැක් හදන්න පුළුවන්, ඒ වගේම ගොඩාක් බලයක් හදලා දෙන, නීවරණ පුළුම පුදුම විදිහට වේගවත් කට් ඔෆ් කරන, නසා වනසා දමන, ඒ වගේම ඇතුලාන්තයේ එළියක්, ඇතුලාන්තයේ සැපයක්, ඇතුලාන්තයේ බර නැති කිරීමක්, ඇතුලාන්තයේ පස්සද්ධියක්, සමාධියක් හදන විශාල බලයක් හැදෙනවා. ඔය ආනාපාන සතියේ භාවිතේ ඉස්සල්ලා හුස්ම රැලි දෙකක්, පස්සේ හැදෙන්නේ අර බලය. මනෝමය ධර්ම ස්වභාවයක් හැදෙනවා, ඇති වෙනවා. ඒක නිකන් ඇතුලාන්තයේ ඇහැක් වගේ, ඇතුලාන්තයේ හැදිච්ච මහ විශාල ලයිට් එකක් වගේ, පේන ශක්තියක් වගේ. එහෙම ඇති වුණාම මේ පුළුවන් සියුම් දේවල් දකින්න. ඒක හරියට කියනවා නම් අර දැකලා ඇති මේ පිඟුතුන්, මේ අර මාළු එහෙම දාලා ටැංකි තියෙන වතුර ටැංකි, ඒකේ මාළුවෝ නැහැ. ඒ වගේ එකක් හිතන්න වතුර පුරවලා තියෙනවා කියලා. වතුර පුරවලා තියෙනවා යම්කිසි වීදුරු බෝල් එකකට හරි පෙට්ටියකට හරි, වතුර, පිරිසිදු වතුර. හැබැයි ඒ පිරිසිදු වතුර වුණත් ඒක පොඩි මොකක් හරි දෙයක් තියෙනවා නම්, රොඩ්ඩක් වුණක්, එහා පැත්තෙන් ටෝච් එකක් ගහව ගාම අර වතුරේ තිබෙන දේවල් ටික අස්සේ පේනව නේද අපිට? හොඳට පේනවා. පොඩියට කුඩුවට පා යන්තම් එහෙට මෙහෙට වෙවි තියෙනවා. ඒ වගේ මේ අපේ ඇතුලාන්තයේ හැදෙන අර භාවනා තුළින් ගොඩනැගෙන ඒ සමාධි ගුණයත් එක්ක තියෙන ඇහැ, ඒ සමාධි ශක්තිය, ප්‍රඥාව හදාගත් යොමු කරාම, විදර්ශනා ඥාන යොමු කරාම, අර ලයිට් එකෙන් ලයිට් එකක් ගැහුවම අර වතුර ඇතුලේ තිබෙන පොඩියට එහෙම අන්තං හිමීට පාවෙවි තිබෙන පොඩි කුඩු කුඩු කැලිව් පේනා වගේ සියුම් ධර්ම හොඳට බලන්න පුළුවන්. සියුම් ධර්ම ඇතුලාන්තයේ හොඳට දකින්න බලන්න පුළුවන්. ඔන්න ඔය නිසා තමයි කියන්නේ සමාධිය යන්තරම් ප්‍රමාණයකට ගොඩ හදාගන්න කිය. සමාධිය ගොඩාක්ම ඉතින් තියෙනවා නම් හොඳයි. ඒක කරන්න බෑනේ. සමහරුන්ට පිනකින් තියෙනවා නම් ඉතින් පුළුවන්. එහෙම නැත්නම් මේකේ නවතින්න ඕනේ. කුටියක් හදාගෙන මේක නැවතිලා ඉතින් භාවනා උපදෙස් ලබාගෙන කරන්න ඕන. ඉතින් එතකොට පුළුවන් ඔය ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන ඒ ස්ථානවලට යන්න. ඉතින් මේකෙදි මේ භාවනා වැඩසටහනේදී විපස්සනාවට හැරීට හැරෙන්න යම්කිසි ප්‍රමාණයක් අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතා සමාධි ගුණේ ආන්න එකට ඕක ඒ තරමටවත් අපි හදාගන්න ඕනේ. උපචාර හරි අර්පණා හරි හදාගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට ඔහොම කරගෙන යම් ඕක එනවා. ඕක සමාධිය හැදේවි. හැදුනන් පස්සේ අපි තව දවස් දෙක තුනකින් ඕක මේ ඉන්ටර්විව්ස් තියෙනවා. භාවනා කතන්දර ඉතින් හැම එක්කෙනාගේම භාවනාවන් පිළිබඳ විපංස විමසනවා. ඒ අවස්ථාවේදී කොහොමද කියලා දැනගන්න පුළුවන්. දැනට තියෙන්නේ අපි පොහොර ටික දාගෙන වගා කරගෙන යන එකයි. ඔය මේ භාවනා වැඩසටහනේ එක තැනක් තමයි ඔය මතක් කරේ. අද අහලා තියෙන ප්‍රශ්නත් ආධාර කරගෙන මේ පින්වතුන් මතක් කරේ ඔය කරුණ ටික. මේක වැටුණාද තේරුණාද? තව උනාරි අහන්න එහෙම පැහැදිලි කරගන්න තියෙනවද මේ කියපු ටිකට සම්බන්ධ කරගෙන? ප්‍රශ්නයක් එහෙම තියෙනවද? මේ කතාන්දරේ මීට ඉස්සෙල්ලා අහලා ඇතිද? අහලා තියෙනව නේද? 10-15 සතාවක් අහලා ඇතිනේ. ඔය වගේ සමහරුන්ට පරණ බණක්, සමහරුන්ට යන්තම් බණක්, සමහරුන්ට අලුත් එකක්. ඔය දින්නේ ඔක තියෙන්නේ. හරි. දැන් ඇවිල්ලා වෙලාව 8යි. අපි එහෙනම් දැන් එහෙනම් ඔහොම වාඩිලා ඉන්න පුළුවන්ද? පොඩි ස්ට්‍රෙච් එකක් ඕනේද? එපාද? ඈ ස්ට්‍රෙච් එකක් ඕනේද? දිගටම ඉන්න පුළුවන් නේද? කෙනෙකුට ඕන නම් විනාඩි 5ක් විතර දෙන්න පුළුවන්. ගොඩාක් වාඩිලා හිටපු නිසා අතපය ස්ට්‍රෙච් කරන්න විනාඩි 5ක් දෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි පටන් ගනිමු. හොඳයි. සෑම දිනාටම චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, හිතේ සංසුන් බව මතුවේවා. සිහිය, නුවණ, යෝනිසෝ මනසිකාර ගුණය මතුවේවා. හොඳට ආනාපාන සතිය ආරම්මණේ පැහැදිලිව දකින්ට සියුම්ව ඇතිවෙනවන ඒ ස්වභාවයක් දකින්න හැකි වේවා. චිත්ත සමාධිය හදාගෙන අපිට මෙය චිත්තවිසුද්ධිය වශයෙන් භාවිතා කරමින් විදර්ශනාවට පාදක ස්ථානයක් වේවා. මේ භාවනාව සාර්ථක වේවා කියලා අධිෂ්ඨාන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දැන් අපි භාවනට වාඩි වෙමු. ශාරීරික ක්‍රියා තබා ගන්නට සුළු වේලාවක් ඉරියව්ව දිහා බලන්න. හිසේ පටන් පාදාන්තය දක්වාම. හොඳයි. දැන් භාවනා ආරම්භයට ටිකාස් වෙන්න නාසයට හිත යොදන්න. හුස්ම රැලි කීපයක් ඕනෑ කමින් ගනිමින් හිටමින් හොඳට වැදෙන හැපෙන තැන හොඳට සාන්තව හසු කරගෙන ඊට පස්සේ ගණන් කිරීමේ ක්‍රමය මත චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න.